දැන් මේ ආර්ය මාර්ගයේ වැඩීමේ ඉස්සෙල්ලාම අහපු ප්‍රශ්නයක් තියෙන මේක. ආර්ය මාර්ගයේ වැඩීමේදී වඩා සූසුවන්නේ පිරිස එකලා ඉන්න එකද වෙන් වෙලා ඉන්න එකද කියලා ප්‍රශ්නයක් එන. පිරිස කොච්චර හිටියත් වෙන් වෙලා කොච්චර හිටියත් සත්පුරුෂ සංසේවනයේ පළවෙනි. එන ආර්ය මාර්ගයේ වැඩීමේදී සත්පුරුෂ සංසේවනයේ කියන එක වෙන් වෙලා ඉඳලා පුළුවන් එකක් නෙමෙයි. අසත්පුරුෂය කියලා එක්ක වෙලා නැනොත් අසේවනාජ බාලාණන් කියලා මිස බාලයන් සමග එකතු වෙලාත් මේක කරන්න බෑ. පණ්ඩිතානන්ද සේවනාගින් සත්පුරුෂ සංසේවනයේ යම් තැනකදී ඒක අත්‍යවශ්‍යයි ආර්ය මාර්ගයේ වඩන අයට. මේ බුදුරන් වහන්සේගෙන් ආනන්ද හාමුදුරුවෝ බුදුරන් වහන්සේට කියා හිටනවා, ස්වාමීනි මේ ශාසනයෙන් අඩක්ම පවතින්නේ කල්යාණ මිත්‍රයන් නිසායි කියලා මට හිතෙනවා කියනකොට ආනන්ද එහෙම කියන්න එපා එහෙම කියන්න එපා කියලා තුන් වතාවක් ප්‍රකාශ කරලා කියනවා. ආනන්ද මේ මුළු සම්පූර්ණ ශාසනයෙන් පවතින්නේ කල්යාණ මිත්‍රයන් නිසායි. මේක විශේෂ දෙයක්. මේ කලණ මිතුරු කියන්නේ කල්යාණ මිත්‍ර කියන්නේ නිකම් මේ යාළුව නෙමෙයි. නිවන් මඟ පාදා දෙන ධර්මයේ තේරුම් ගත්ත ධර්ම අවබෝධයක් ඇති උත්තමිය ඉන්නවා නිවන් මඟේ පසුතලයේ හදලා දෙන යහපත් ගුණවත් අය. අන්න ඒ බඳු පිරිස තමයි මේ කල්යාණ මිත්‍ර කියන්නේ. පඬිත කියන්නේ තන්නේ අයට. අන්න ඒ බඳු අය පිරිස සේවනය කරන්න ඕනේ. ඒ පිරිස ඇසුරේ ඉන්න ඕනේ. කොහොමද දැනගන්නේ? කතාවට එකතු වුණාට පස්සේ කරලා තියෙන කතාව පොඩ්ඩක් විමර්ශනය කරලා බලන්න පුරුදු වෙන්න ඕනේ. අද දවසේ පැයක් කතා කළා මං අහවල් පුද්ගලයෙක්. මම මොනවද යායක කතා කළේ, යා මොනවද මංගේ කතා කළේ. විමර්ශනය කරලා නෝනාකාරයේ නෝන තියෙනවා නම් බැලුවාම පේනවා. කතා කරලා තියෙන සත්පුරුද හරියයි අසත්පුරුද හරියයි ලස්සනට. එතනින් බලා ගන්න පුළුවන් තමන් ඇසුරු කරලා තියෙන්නේ සේවනය කරලා තියෙන්නේ කොහොම කෙනෙක්ද, තමන් කොහොම කෙනෙක්ද. ওই දෙකම බලාගත්ත හැකි. කතාවට ගියන පස්සේ වටපිටාව තියෙච්ච අඩුපාඩු එක එක නාගී කංකෝම් ඕවනම් හොයලා තියෙන්නේ, කතා කරලා තියෙන්නේ, අහලා තියෙන්නේ, තේකනම් කියලා තියෙන්නේ තේකනම්. අසත්පුරුෂය දෙන්නේගේ එක්වීමක් වෙලා තියෙනවා මිසක් වෙනනම් එකක් වෙලා නැහැ එතන. යම් කෙනෙක් ධර්මානුකූල දෙයක් නම් කතා කරලා තියෙන්නේ, ඒකට නම් නැවුරු වෙලා තියෙන්නේ, එහෙම උපදේශයක් නම් අහන්න හම්බුනේ, එතනින් සත්පුරුෂ සේවනයක් ලැබිලා තියෙනවා. කතා කරන්න ගියේ ඒකට නෙමෙයි වෙන එකකට නම්. තමන්ගේ වැරදි පැත්තට පහරක් වැදුනලා අවංකව තේරුම් ගන්න ඕනේ වැඩක් නැති එක කතා කරන්න ගියේ වට හොඳ මට්ටුව. අසත්පුරුෂය කියලා ඉන්නේ මමනේ. මගේ අඩුපාඩුව මේ අනුගේ ඇදපල් දු හොය හොය ඉඳීමනේ. මම මගේ වැඩේ කරගන්නවත් ඒ වැඩේට උපදෙසක් ගන්නවත් ගියා නෙමෙයි කෙනෙක් හම්බ වෙන්නේ. අනේ මං වාගේ මෝඩයෙක් මෝඩියක් කියලා තමන් තමන්ට තේරුම් ගන්න ඕනේ. මෙන්න මෙහෙම තේරුම් ගත්තාම අපි දකිනවා පිරිස එක් වෙනවා පිරිස වෙන් වෙනවා කියන කච්චේ සම්පූර්ණ ලෝක ව්‍යවහාර වචනයක්. සත්පුරුෂයන් සමග එක් වෙන්න, සත්පුරුෂ සේවනය කරන්න, සත්පුරුෂ සේවනයේ සද්ධර්මයේ වැඩෙනවා මේ බුද්ධ දේශනාව. ඉතින් ඒක අහ කරලා බුදුරන් වහන්සේ හුදකලා වෙන්න කියලා එහෙම එකක් පෙන්නුවේ නැහැ. රාගයෙන් හුදකලා වෙන්න, ද්වේෂයෙන් හුදකලා වෙන්න, මෝහයෙන් හුදකලා වෙන්න. ওই කාරණේ විග්‍රහ කළා. ඒ වගේම මේ හොඳින් තේරුම් ගන්න ඕනේ වැදගත් දෙයක් තියෙනවා. මේ පුද්ගලයෝ තව තවත් බුද්ධයන් සමග එකතුවට යනකොට බුද්ධහමී එහෙම තහංචි පළවල් නැහැ. ගොඩක් එකලා එකට ඉන්න පුළුවන් ආදි වශයෙන් එහෙමත් තර්ක කරන්න යන්න බෑ. ඒක තේරුම් අරගන්න ඕනේ. මොකද බුදුරන් වහන්සේ වැඩ ඉන්න කාලේ මහතෙරුන් වහන්සේලා කියලා කොටසක් හිටියා. අනාගාමී හෝ අරිහතුන් වහන්සේලා. නවක පැවිද්ද කොටසක් හිටියා. පැවිදිලා ලදරු පැවිද්දෝ කියන්නේ ඒතර තව මෝරලා නැහැ. කාම අදහස් කාම අරමුණු ආවොත් කුපිත වෙන්න පුළුවන් මනසක් තියෙන අය. දැන් මේ දෙගොල්ලොම යනවා පිණ්ඩපාත උදේට. අර මහතෙරුන් වහන්සේලා ගියහම බොහොම ගරුත්වයෙන් පිළි අර ගන්නවා. අර ඒ කාලේ හිටපු සිටුවරු, රජවරු, ඒ වගේම ඇමතිවරු, රටේ ඉන්න ප්‍රධානීන්, සාමාන්‍ය ජනතාව, සද්ධාවන්තයෝ, සදහවත් අය බොහොම ගරුවෙන් පිළි අරන. ඒ ස්වාමීන් අද වැඩ ඉන්න, අද අපෙන් දානේ අරගෙන යන්න, අපිට බණපදයක් හරි අහගන්න පුළුවන් ඔබ වහන්සේ වැඩ ඉන්න වෙලාවේදී කියලා හිටම බොහොම සන්තෝෂයෙන් කට්ටියක් බණ අහනවා, කට්ටියක් දානේ හදනවා. මෙන්න මෙහෙම ආරාධනාවක් කළා කරනවා පිණ්ඩපාතේ වැඩියහම. ඉතින් ඒ අය කෙරෙහි අනුකම්පාවයි. මොකද කරන්නේ? මහතෙරුන් වහන්සේලා අවසායර ධර්ම දේශනා කළා, දානිත් අරගෙන ඊත් යන්න හම්බෙන්නේ නැහැ. තව තවත් චිත්ත ප්‍රසාදයෙන් අහනකොට සමහරවල් හවස වෙනකනු කියන්න වෙනවා. එහෙම ආපහු වෙනවා දකින්නවා අර නවක පැවිද්දෝ. ඒගොල්ලෝත් යනවා හරි සතුටු. ඒගොල්ලන්ට මේක ආස්වාදයක්. අරගොල්ලෝ අර අනුකම්පාවෙන් දයනුකම්පාවෙන් ධර්ම දේශනා කරන මහතෙරුන් වහන්සේලා කරන වැඩේ කරන්නේ අර නවක පැවිද්දෝත් යනවා. මිනිසු නාවක තෙරුන් මහතර බව දකින්න නැතුවම අනේ ස්වාමීනි අද ඔබ වහන්සේ වැඩ ඉන්න අපි ඔබ වහන්සේට දාන දෙන අපිට බණා කියන්න ඕ කියලා මේ මිනිසු ඉල්ලා හිටනවා. ඉතින් හරියට කියන්න දන්නේ හෙකුත් නැහැ මොනව හරි වැල්වට ආරන් ටික කියවලා එන්න බලාගෙන හොයේ චීත ප්‍රසාදයක් කියගෙන ලබා ගන්න ඔහේ ඉඳලා කියවනවා. ඉතින් අර මිනිසුන්ගේ චීත ප්‍රසාදේ නැති වෙනවා මිසක් ඇති වෙන්නේ නැහැ වල්නකොට. බණක් අහන්න තියාගත්තාම අද මූන්ට මොකුත් කියන්න විදියකුත් නැහැ. පස්සේ මිනිහු එහෙමත් හිතනවා. දැන් මේ විදිහට ආපහු එනකොට අර මහ තෙරුන් වහන්සේලා මොකද කරන්නේ උපදෙස් දෙනවා. නවක වික්ෂූන්ට ඔබ වහන්සේලා කාලි ගත කරන්න එපා. පිණ්ඩපාත වැඩි යනම් කල් නැතුව පිණ්ඩපාත වෙලා යන්න නැතුව වෙලාවට පිණ්ඩපාත වෙලා පිණ්ඩපාත කරන ඉක්මන් කරලා එන්නකෝ. ඇයි මොකද සමාජය හිටලා ඉන්නේ? මිත්‍රලා හිටියේ ඇයි? මෙහෙම උපදෙස් දෙනවා. මේ උපදෙස් දෙනකොට මොකද කරන්නේ? උන්වහන්සේලා කියන ඔව් ඔව් අපි ගියාම තමයි වරද. ඔව් වහන්සේලාට උදේ පාන්දර කියලා රැ වෙලා ඉන්න හොඳයි කයි වරු ගහ ඉඳලා. දන්නේ හොමයි ඒ නිසා ওই විදිහට කතා කරනවා. ඔහොම කතා කරලා උන්වහන්සේලා කියන වචනේ පිළිගන්නේ නැහැ. අර සමාජ ආශ්‍රයයට යනවා. ඒකේ වෙන අඩුපාඩුව හෝ විනාශේ වෙන්න පුළුවන් දේ දැකලා තමයි අර මහ සෙරුන් වහන්සේලා කියන්නේ ඔබ වහන්සේලා වැඩිපුරේ ආශ්‍රයයට යන්න එපා ගිහි ආශ්‍රයෙන් ඈත් වෙලා ඉන්න කියලා කියන්නේ. ඒක පිළිගන්නේ તો උන්වහන්සේලාට උපදෙස් දෙන්න යනවා නාවක පැවිදියයි. ඕගොල්ලන්ට හොඳ නම් අය අපිට නර්ග තල්ක වාදයක් ඉදිරිපත් කරනවා. මේ විලාදි මේ කාරණේ බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කළා. මේ ගැඹුරු පැනේ ප්‍රශ්නේ. බුදුරජාණන් වහන්සේ නාවක පැවිදි පිරිස එකතු කරලා ওই ප්‍රශ්නේ අහනවා. මාන්නේ ඔබලාට මේ තෙරුන් වහන්සේලා නැන මේ පැරණි මහලු පැවිදි අය මහලු කියලා කිව්වේ තෙරුන් වහන්සේලා කියන මට්ටමේ අය ගැන යම් උපදේශයක් දෙනවා. ওই දායක කාරකාදීන්ගේ ගෙවල් වලට ගිහිල්ලා සෑ වෙන්නකන් ඉන්න එපා. ඒ දාන්නේ අරගෙන ඉක්මනට එන්න සංවරව එන්න ආදි වශයෙන්. ඒතර මෙහෙම උපදේශයක් ඔබ වහන්සේලා ඔබලා කියනවා කියන්නේ ඇත්තද? ඒක ඔබලන්ට හොඳයි අපිට විතරයි නරක. මේ ආදි වශයෙන් වචනයක් කියලා තර්කයක් ඉදිරිපත් කළා. ඒ අවවාදය ප්‍රතික්ෂේප කරනවා කියන්නේ ඇත්තද? ඊළඟ උන්වහන්සේ ඉදිරියේ බොරු කියන්නේ නැහැ. කාරණේ කිව්ව එහෙමයි ස්වාමීනි ඒක ඇත්ත. ඊට පස්සේ බුදුරන් වහන්සේ සූත්‍ර දෙකක් දේශනා කළා. බිලාල සූත්‍රය සහ නාග සූත්‍රය කියලා. මේ බිලාල සූත්‍රය කියන වචනේ පෙන්වුවේ ඔය කාමක වික්ෂූන්ට. කාමක අදහස ඇරිලා නැහැ. ලාභ කීති ප්‍රහංසා දැකලා මේ ශාසනයෙහි පැවිදි වෙනවා සමහර වෙලාවට. සමහර අන්නේ පරිබ්‍රාජිකයෝ ඉඳලා හිටපු අය අන්නේ පරිබ්‍රාජිකින් සැලකිලි නැති වෙනකොට ශාසනික භික්ෂූන් වහන්සේලා වැඩිපුර සලකනවා කියලා දැක්කහම සැලකුම් ගන්න බලාපොරොත්තුෙන් මේ ශාසනයට ඇදිලා පැවිදි වෙනවා. හැබැයි පුරුද්ද අතරින්නේ අර තියෙන පුරුදු ගතියට ගිහිල්ලා අර වයි කයි වාරු ගගහ ඉඳ යනවා. මෙන්න මේ අය උපමා කළා එක්තරා බලල් කොටසකට. බිලාලයෝ කියලා කොටසක් ඉන්නවා. බලල් වර්ගයක් බිලාලයා කියන්නේ. ඒ බිලාල සූත්‍රය කියන්නේ ඒක අපි අද බලල්ලෝ කියලා කියන්නේ තේ කොටස මුල් කරගෙන. උන්ට බිලාලයෝ කියන්නේ හේතුවක් උඩ. ඔය කැලේ ඉඳගෙන දඩයම් කරන බලල්ලු. දඩේමට යන්නේ. ඔය කහල ගොඩවල් වල තියෙන පොඩි බිලවල්. ඔය බිලවල් ළඟට එලා රැකගෙන ඉන්න මීයෝ වෙනකම්. ඔය උමන් මීයෝ කියලා කොටසක් ඉන්නවා. එවුන් ඉන්නේ මහා රංචු පිටින්. උන් පොළොව වැටිලා මොකක් හරි හදිසියක් වුණොත් ඒ ගැරන්ඩි එක වගේ සතෙක් හරි සර්පෙක් හරි අනික් බිලකින් ආවොත්. උන් හදාගත වෙන බිලකින් රංචු පිටින් පැනලා යනවා. අහුවෙන්නේ නැති වෙන්නේ. සිය ගණන් එකපාරේ මහා පොලිමර පයින් වාරි හිල් වලින් එළියට බහැලා. දැන් ඔය රැකගෙන ඉන්න බලල්ලුන්ට මොවුන් දකින්න වෙලාවක් එම අහු වුණොත් කෑදරකමට පැනපු ගමන් අල්ලගෙන ගිලගෙන ගිලගෙන යනවා මේ පොඩි මීයෝ జాතිය. අර උමංගුල ඉඳලා හිර වෙලා ඉන්න පුරුදු මීයෝ ගිල්ල ගමන් මැරෙන්නේ නැහැ. එවු මොකද කරන්නේ? පණ පිටින් ගිල්ල ගමන් ආමාශයට ගිහිල්ලා බඩවැල් කනවා හපනවා ඔක්කොම ආමාශය හපනවා. හපලා තුවාල කරලා මහ වෙනසුමක් කරනවා. දැන් ආපහු අමාරා ගන්න ඩබ්බය කොර ගන්න දෙයක් නැහැ ගිල්ලට පස්සේ. ඒ බලල්ලු මරණයට හෝ මරණය සමාන දුකකට පත් වෙනවා. මෙන්න මේක උඹලා හොඳට මතක තියාගන්නලා කියලා. අර නවක භික්ෂූන්ට අවවාදයක් කළා. අර මහතෙරුන්ගේ අවවාදේ ලබන්නේ නැති උඹලා. අන්නේ වලල්ලු කෑතරකමට මීයන් කන්න බලා ඉන්නවා වාගේ. මේ කාම භුක්තිය බලාපොරොත්තු වෙන්නවා තමයි අදහස ඇරිලා නැහැ. ওই විදිහට බණ කියන්නේ ආදිවාසීන් ගිහිලා මේ සමාජයේ ආශ්‍රයයට ගියහම ඒ සමාජයේ ඔහොම තැන් තියෙනවා. පිරිස එකතු වෙනවා. අන්නේ වෙලාවදී ඒ ඇදී ඇති වෙන හිනහ වීම උකුළු මුකුළු ආදී දේවල් එනකොට අර මියෝ කන්න බලලු ගිලගෙන පැන්නා වාගේ. ඔය රූප ගිලිනවා. මම අරගන්න බැරි කාම රූප ගිලින්නේ. ශබ්ද ගිලිනවා. මේ හොඳ උපමා. ඇද් දෙක සංවරත් නැහැ, කන් දෙක සංවරත් නැහැ. කිචි කිචි ගාපුවා, බිජි බිජි ගාපුවා, ඔක්කොම ඇහි කනේ ඇවිදිලා බලපුවා, දත් ටික වෙන්නේ ඇහැටි මුතු කැට වාගේ, අනේ කටේ ඇටි තොලේ ඇටි. ඉතින් මූණ බිම්බිලා මෙහෙමනේ අරකෙන කීකේ හිත හිතා ඉන්නවා. මොකද ගිල ගත්තේ වම අරන්න බැරුව. ඕවා තමයි අර මැතුරේ ඉඳන් කනවා කිව්වේ. මොකද බඩවැල් කනවා. ආමාශේ කනවා. ගිල ගත්තේ උන්. උමා මියෝ ටික වාගේ අර හාමුදුරන්ගේ අතුරට හිඟාගත කාම අදහස් ටික, කාම දර්ශන, කාම ශ්‍රවණ. මෙන්න මෙහෙම තත්ත්වයට පත් වුණාට පස්සේ මගේ මේ තරුණ ජීවිතේ මොකටද මේ මහන වෙලා මෙහෙම ඉන්නේ? විවාහයක් වෙලා හිටන් හොඳට එහෙම කෙනෙක් එක්කලා හිටියට කොච්චර හොඳද මයි යනවා සිවුරු ඇල්ලා කියලා අදහසක් එනවා. අන්න ඒක තමයි මේ ශාසනයේ මරණේ. එහෙම නම් සිවුරේම ඉඳගෙන ඉවිලා දූෂිතතාවයක් කරගන්නවා. ඒක තමයි මරණය සමාන දුක. මහණෙනි ඔන්න ඕක දැකලා උඹලට අවවාදයක් දෙනවා. නවක වික්ෂුව යන්න එපා සෙනග ඉදිරියට. සංගියාතර හිටපල්ලා. ඒ කාම ලෝකේ ඉන්න සෙනග පාලනය කරගන්න හැසිරෙන තම උඹලගේ දක්ෂ ශක්තිය මදි. ඒ කතාවට පහට යන්න එපා සීමාට සංවර වියල්ලා. කිවි ඔන්න ඕකටයි. ওই උපදේශ දුන්නා ඔකට කියනවා බිලාල සූත්‍රේ. ඔය අතර ඉන්නවා ධර්ම දේශනා කිරීමේ හැකියාවක් තියන අය. හැබැයි තව අර කාම ගති ලක්ෂණ අත්හැරලා නැහැ. කාමයේ පස්සේ මෙයන් නැහැ. ධර්ම දේශනා කරන හැකියාව තියෙනවා. හරියට ඇත්පැට අවුවා. මහා ඇත්තු වාගේ තමයි අර තෙරුන් වහන්සේලා උපමා කළේ. නාගයා කියන්නේ ඇතා. නායකයා. සතුන්ගේ අතර නායකයෙකුට කියනවා නාග. ඉතින් ඇතාට නාග කියනවා ඒ අර්ථයෙන්. සර්පය අතර නායකයාට නාග කියන නිසා නායාට නාග කියනවා එහෙම. අන්න නාග කියලා බුදුරජාණන් වහන්සේ නාග කියනවා උතුමන් අතර අග්‍ර නිසා. නායක අග්‍ර නිසා. මෙන්න මේ ආකාරයෙන් නාග සූත්‍රය කියලා ඔන්න ඇත්ත මුල් කරගෙන සූත්‍රය දේශනා කළා. මහා ඇත්ත මොකද කරන්නේ? මේ මහා ඇත්ත නෙළුම් කන්නේ විලට වහිනවා. ඒක හොඳ අධ්‍යක්ීම් තියෙන ඇතෙක් නිසා. විලට වහින පාර දන්නවා, එරෙන පැත්ත දන්නවා, මඩ නැති පැත්ත දන්නවා. විලට වහින ක්‍රමවේදී දන්නවා. අඩිය ගහන්න ඕන හැටි දන්නවා. විලට බැහැලා නෙළුම් අල උදුරන්න ඕන හැටි දන්නවා. උදලා මඩ හොදනවා. ඒ වැබේ වතුරේ එහාට කලත්තලා මෙහාට කලත්තලා අර මඩ අතරලා මඩ හොදපු නෙළුම් අල කනවා. හොඳ පෘෂ්ටිමත්ව ඒ ඇතු වැඩෙනවා. ඕක බලා ඉන්න ලාබාල ඇතු ඉන්නවා. මුන්ට මේ අධ්‍යක්ෂීම් එකක්වත් නැහැ. මහායතන හොඳ නම් අය අපිට මොකද කියන්නේ? ඌත් ගොහින් පයින්නවා කොහෙන් හරි. පයින්න ඕන සොටු බල දන්නේ නැහැ. නෙළුම් තියනවා දැක්කකම පැන්න මිසක් පැනපු තියෙන සමහර වල මහ වක්කලම වගේ ගැඹුරු තැනක්. එහෙම නැත්නම් මඩ වගුරක් පැන්න ගමන් එක එරෙනවා. එහෙම නැත්නම් ගිහිලා අර ගලවා ගන්නවා. මඩ හොදලා කන්න දන්නේ නැහැ. එතකොට මොකද කරන්නේ? මඩ පිටින් ගිලිනවා. මඩ පිටින් ඒ අලකාපිය වුණ මරණය හෝ මරණය සමාන දුකකටපත් වෙන්න හේතු වෙනවා. මෙන්න මේ වගේ මේ ධර්ම දේශනා කරන්න පුළුවන් දේශකයෝ පොඩි ඇත්පැටව වගේ යනවා. පුරුදු නෑ තව. තමන්ගේ වැඩ ටික කාමයන් හික්මවා ගන්න හැකියාවක් ලැබෙන මට්ටමටවත් මනස හැදුන්නේ නෑ. තෙර බාටපත් උනේ නෑ. දේශනා කරන්න යනවා. ඔහොම යනකොට මොකද කරන්නේ? ඔය කාන්තාව හරි ආසයි බණ අහන්න. ඔය කාන්තාව අතරත් විවිධ මට්ටමේ අය ඉන්නවා. ගරුත්වයේ භක්තිය වැඩි වුණාම ඉඹ ගන්න තරම් එනවා. හරි ආසයි කතා කරන්න මූණ බලන්න හරි ආසයි ඊනහ වෙලා කතා කරලා විහිළුවක් එහෙම කරනවා නම් ඒකටත් ආසයි බලහන්න තමයි ගියේ හැබැයි මෙන්න මේ જાති ඒවට වැටුණාම අර සංගරත්තේ හික්මෙන් තව හික්විලා නැති සංගරත්තේ වලායන වික්ෂුවට හම්බෙන අමුතු જાති ඒවා අමුතු කාම අදහස ඇති කාම රංගනයක් මේ දකින්නේ පැන්න ගම මඩවලේ වුණා වගේ කතාවට ගිය වල කියන්නේ සිවුර පැත්තක දාලා කාන්තාව අසරණ පාවගෙන යන්න යනවා මෙන්න මරණයේ සමාන දුකකෝ මරණයටපත් වුණා මරණයටපත් වුණා කිව්වෝක එහෙම නැහැනේ සිවුරේ මිදගෙන දූෂ්‍ය වැඩ කරනවා මරණයේ සමාන දුක එහෙම නැත්නම් ගිහිලට බණ කියන්න ගියාට පස්සේ ඇසුරු කරන හැටි දන්නේ නැතුවම අර දෙන පිණ්ඩපාත ආදී දෙනකොට සිව්පසේන ගැති වෙනවා ලැබි වෙනවා ඊට පස්සේ කෑදරකමට සිව්පසේ ගන්න යනවා මඩ හොදන්න නැතුව නෙළුම් අල ගිලිනවා කිව්වේ අන්න එහෙමයිට එතන මොකද වෙන්නේ මරණය හමාරෝ ඔව් මරණය සමාන දුරපත් වෙනවා මේ නිසා මහ ඇතා ගිහින් කරන වැඩේ කරන්න පොඩි ඇතු යන්න එපා ඒ වගේ ඔබලා ධර්ම දේශනා කරන්න දැනගත්ත ඵලියට සංවරත්තේටපත් වෙන්නේ නැතුව ඔය පිරිස අතරේ බණ කියන්න යන්න එපා පරිසවෙන් ඔබලගේ යහපතයි ඒ තෙරුන් වහන්සේලා උපදෙස් දෙන්නේ කියලා මේ සූත්‍රයේ දෙක දේශනා කළා අද මේකත් තේරුම් අරගන්න ඕනේ එහෙම නැත්නම් හාවුදුරුව කිවනේ සෙනගතර හිටියට කමක් නැහැ කතා කරලාට කමක් නැහැ හොදේවා කතා කරලා කිව්වා අපි තියන්නේ ඒකොටනේ කියලා ඔහොම ඔහොම යනවා අන්තිමට ගියාට පස්සේ ඉතින් කියන්න වෙන්නේ වෙනස් දේවල් ගිය බණ කියන්න හම්බ වුණේ නෝන මහතුළු මහතුළු එකතු වුණේ අන්තිමට බලනකොට ඉතින් මේ වගේ නිසා තමයි කියන්නේ ඈත් වෙලා අනුශ්‍රවණය කියලා ඉඩක් දුන්න බුදුරජාණන් වහන්සේ කාන්තාවට දුන්න අනුශ්‍රවණය කරන්න අපි පැරණි සිරිතක් අද වෙන මේ මෑතක් වෙනකන් තිබුණා. දැන් අවුරුදු 25 30ක් යනකට ඉස්සෙල්ලා එනකම්. 30කට 40කට එහා වෙනකන් තියලා ඊට පස්සේ කාවෝසි කරගත්ත හාමුදුරුවරු. ඒකට හේතුත් හොඟක් යෙදුණා. බණ කියන්න ගියාම විශේෂ උපාසක මහත්තයෙක් ගිහිල්ලා ලං වෙලා ප්‍රශ්නයක් අහනවා. ඒ උපාසක මහත්තයා හොඳ වැදගත් දැනුමක් තේරුමක් ඇති කෙනෙක් අනික් අයක සාකච්ඡා කරලා හාමුදුරන් යද්දි මේ ප්‍රශ්නේ මම අහනවා. උඹලා තහගෙන හිටහල් වගේ ප්‍රශ්නෙට උත්තරේ මම හොඳට විස්තර කරලා හාමුදුරන්ගෙන් මේක අහන්නම්. මෙන්න මෙහෙම යනවා. ගිහිල්ලා ඒ ප්‍රශ්නේ අහනවා. අහනකොට ඒ මුල් කරගෙන හාමුදුරුවෝ උත්තර දෙනවා. නියම උත්තරේ එනකොට එහෙයි ස්වාමීනි එහෙමයි ස්වාමීනි එහෙයි ස්වාමීනි මෙහෙම කිය කිය උත්තරේ කර ගන්නා චිත්ත ප්‍රසාදේ පව් කාලයක් යනකොට බීලා බීලා ගිලා එහෙයි එහෙයි කියන පටන් ගත්තා අන්තිමට හාමුදුරුවෝ බැනලා පණ ගත්ත මොකෙද මේ කටගොන්න බීලා ඌ එහෙයි කියන්නේ නැන පුරුද්දට අර උත්තරීතර උපාසක මහත්මිය කහන දහම් ප්‍රශ්නයක් අහනක වෙනකොට සම්ප්‍රදාය උතෙන්ද වැටුණා හාමුදුරුවෝ මොකද දන්නේ ඔබට ඉතලා බල කියන්නේ මේ වංගාමේ විශාල පිසෙර කියන්නේ ඵලයන් පැත්තක තියලා පණලා ගත්තා අන්තිමට අන්තිමට දැන් එහෙයි කතාව එහෙම වෙන කතාව නැහැ නැවත වැදගත් දහම් ක්‍රමයක් තිබුණේ එදා ඒ වැදගත් උපාසක මහත්මේ සියල්ලන් සමග කතා කරලා හොඳ ප්‍රශ්නයක් අරගෙන ප්‍රශ්න කීපයක් අරගෙන අර හාමුදුරුවෝ සමග ප්‍රශ්න වලට උත්තර ගත්තේ ඔහොම. ඒතකොට කාන්තාව එක පැත්තක ඉස්සරහට වෙලා හිටියේ නැහැ. පැත්තකින් ඈතින් ඉඳලා අනුශ්‍රවණය කළා. අනුශ්‍රවණය කරලා දහම් දේශනා කරපු සමහරවල් අර උපාසක මහත්මයා ප්‍රශ්න අහනකොට මාර්ගඵල ලැබුවේ කාන්තාව. අනුශ්‍රවණය ඒ තරම් බලවත්. ලං වෙලා කට දිහා බලා ඉන්න අවශ්‍යකමක් තිබුණේ නැහැ. අනුශ්‍රවණයෙන් නිවන් දකින්න පුළුවන්. අනුස්සව ප්‍රසන්න කාළී කියලා මේ බුද්ධ ශාසනයේ ඉස්සෙල්ලාම කාන්තාවක් තමයි ගිහිවතේ හිරුපායේ නිවන් දැක්කේ. සෝවාන් වුණේ. දරුවේ කුකුලේ තියාගෙන නලෝ නලෝ ඉන්න දවසේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ බුදුරන් වහන්සේ දේශනා කරපු දවසේ සාතාගිරි කියලා හේමවත කියලා යක්ෂයෝ දෙන්නේ එකතු වෙලා එක්තරා ගෙදරක වහලයක් උඩදී ආකාශයේ දහම් සාකච්ඡාවක් කරලා අද බුදු පුදුම බලක් ඇහුවානි. බර්ණස ඉතිපතනාරාමයේදී බුදු පියාණන් වහන්සේ මෙහෙම අද මංගල ධර්ම දේශනාවක් කළා. ඒ ධර්ම දේශනාව මෙහෙම දෙයක් නේ. මේ ආදී වශයෙන් චතුරාර්ය සත්‍යය පිළිබඳව කියපු වණ අහනකොට ඒ දින කතා වෙනකොට අනුශ්‍රවණය කළා අර ළමයා උකුලේ තියාගෙන හිටපු රාත්‍රී කාලේ පාන්දර වෙනකොට ළමයා උකුලේ තියා හිටපු කාන්තාව. එයාගේ නම කාළී. අනුශ්‍රවණය කළා සෝවාන් ඵලයටපත් වුණා. එතකොට කොණ්ඩඤ්ඤ හාමුදුරුව සෝවාන් වෙනකොට පැවිදි ආය අතරින් කාළී නමැති කාන්තාව සෝවාන් වුණා ගිහි ආය අතරින්. එනම් මේ අනුශ්‍රවණය කරන කාන්තාවට ඊතරම් වැදගත් විදිහට ධර්මාභෝධිය ලබන හේතු වාසනා තියෙනවා. කිසි අඩුපාඩුවක් නැහැ. එදා ওই ප්‍රශ්නේ හරියට ගිය නිසා හොඳ සුචාරිත ක්‍රමවේද තිබුණා. අද ඒ ක්‍රමවේද ඔක්කොම ගැලහිලා ගිලිහිලා ගිහිල්ලා. ඉතින් එහෙන් තමයි කියන්නේ ඒවා නැවත හදාගන්න කියලා හිතන් දැනුම් දෙන්නේ වටිනාකම මේ ශාසනයේ බොහෝ කල පවතින හේතු වෙන නිසායි. ඉතින් හැම කෙනෙක්ම දැනගන්න ඕනේ පිරිමි කෙනෙක් හාමුදුරුවෙක් නම් ඉදිරියේ පිරිමි කෙනෙක් යවලා ඒ කෙනෙක් අනුශ්‍රවණය කරන්න ඕන අනිකයි අනුශ්‍රවණය කරන්න ඕන ඒ කෙනෙක් ඉදිරියෙන් මේ ප්‍රශ්න අහන්න තියලා. ඉතින් මේ වගේ කාලයක නැති මේ ප්‍රශ්නේ ලියලවලා ගන්නේ තවත් පහසු වෙන විදිහකට. ඉතින් අන්න ඒ වගේ තේරුම් අරගන්න ඕනේ. එතකොට මේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. බොහොම ලස්සනට මේ ධම් අවබෝධයට සංගලත්තේ සියල්ලට මඟ පෑදෙනවා. ඉතින් ඒ නිසා ඒ වැදගත් කරුණු ඔහොම තේරුම් බලන් කටයුතු කරගන්න ඕනේ.